ගරු සුජීව දිසානායක මහතා ප්‍රවාහන මහමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ගැසීමට
ප්‍රශ්න අහනවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු සුජීව දිසානායක මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු, ආයක මහාමාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් සංඛ්‍යාව 12යි, දුම්රිය මාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් සංඛ්‍යාව 16යි, මහාමාර්ග හරහා ඉදිකර ඇති උමං මාර්ග සංඛ්‍යාව 20යි. ආ දෙක මහාමාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් 12 ඉදිකිරීම සඳහා රුපියල් මිලියන් 21131.8 බිංදුවක් බිලියන් 21ක් පමණ වීදම් ගලා තිබෙනවා. දුම්රිය මාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් 16 ඉදිකිරීම සඳහා රුපියල් බිලියන් 23.9ක් පමණ වීදම් වී තිබෙනවා. උමං මාර්ග 20ක් ඉදිකිරීම සඳහා රුපියල් බිලියන් 8.2ක් පමණ වීදම් වී තිබෙනවා. ආයන්න කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මහා මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ජාතික මහා මාර්ග හරහා ඉදිකර ඇති ගුවන් පාලම් මගී ගුවන් පාලම් සංඛ්‍යාව 5යි, රතවාන ගුවන් පාලම් ඉදිකරලා නැහැ ගරු කතානායකතුමනි. ඊට පස්සේ A2 ඉදිකර ඇති ස්ථාන මගී ගුවන් පාලම් කඩගහ පොළ රඹෑවව මාර්ගයේ මගී ගුවන් පාලම සියඹලගස්කොටුව මදීනා පාසල අසල කඩහ පොළ මේ කුලියාපිටියේනේ. 2 කළුගමුව විලාකටුපත බමුණ කොටුව මාර්ගයේ 15 කිලෝමීටරේ බමුණ කොටුව පාසල අසල, 3 නිකවැරටිය මොරගොල්ලාගම සියඹලංගමුව මාර්ගයේ 23 කිලෝමීටරේ යාපහුව පාසල අසල, ඉබ්බාගමුව කුඹුක්ගැටේ මඩගල්ල මාර්ගයේ පොල්පිටිකම පාසල අසල, අඹේපුස්ස කුරුණෑගල ත්‍රිකුණාමලය මාර්ගයේ කොකරැල්ල පාසල අසල. ආයන 3 ඔව් එවකට පැවති දේශපාලන අධිකාරිය විසින් 2008 වර්ෂයේදී මෙවැනි ඉදිකිරීමකට යෝජනා කර තිබුණි. මහවමන් සන්ධි හදා ගුවන් පාලම. 4 මාර්ග සංවර්ධන අධිකාරිය විසින් එවැනි කිසිදු උත්සවයක් සංවිධානය කර නොතිබූ අතර එවැනි උත්සවයක් සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙනුවෙන් කිසිදු නිලධාරියෙකු හෝ සහභාගී වී නොමැත. එවැනි උත්සවයක් මහා මාර්ග අමාත්‍යාංශය විසින්ද සංවිධානය කර ඇති බවට තොරතුරු සොයාගත නොහැක. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමා මේ අහන ප්‍රශ්නයට පසුබිම් වාර්තාවට අනුව තියෙනවා. මෙම උත්සවයක් සංවිධානය කළා තිබෙනවා 2008 වර්ෂයේදී යෝජනා කළ බව මහා මාර්ග අමාත්‍ය ජයරාජ් ප්‍රාන්තපුල්ලේ මැතිතුමාගේ උපදෙස් පරිදි මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය TB ඒකනායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2008 මාතුවක් එක්වන දින පැවති දේශපාලන අධිකාරිය විසින් එම ස්ථානයේ උත්සවයක් සංවිධානය කර මෙම ගුවන් පාලමේ ඉදිකිරීමකට සඳහා මුල්කල් තබා ඇත. නමුත් එහි ඉදිකිරීම ආරම්භ කිරීම වෙනුවෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් උත්සවයක් සංවිධානය කළ නැහැ. උත්සවයක් සංවිධානය කළා තිබෙනවා මාර්ග සංවර්ධන අධිකාරිය නෙමෙයි. ඊට පස්සේ 5A5 උක්ත A4 පිළිතුරට අනුව අදාළ නොවේ. ආයන 6 2023-2030 ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කර තිබේ. අවශ්‍ය සැලසුම් හා අස්සමීතු මධ්‍යම පළාත් සැලසුම් අංශය විසින් සකස් කරමින් පවතී. ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත. අදාළ නොවේ, ඈ යන්න අදාළ නොවේ. ගරු කතානායකතුමනි, අපි 2026 වර්ෂයට දාලා තිබෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව දුම්රිය මාර්ගය සමග ගුවන් පාලමක් අලව්ව නගරයට 26 ඉදි කරනවා, පටන් ගන්නවා කුරුණෑගල මුත්තෙට්ටුගල කුරුණෑගල රේල්වේ ක්‍රොසින් එකත් එක්ක ටවුන් එකෙන් එහා එතන අපි ගුවන් පාලමක් කරන්න යනවා 26ට. එවැගේම ගැටමේ ගුවන් පාලමේ දැනට තිබෙන ගැටලු විසඳලා ඒකට මුදල් වෙන් කරලා ගොඩනගනවා. කොහුවල 98%ක් අවසන් කරලා තිබෙන කොහුවල ගුවන් පාලම අපි අවසන් කරනවා.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අපේ අමාත්‍යතුමාගේ පිළිතුරුකුත් ඒකේ අන්තර්ගත වුණා. A6 මාර්ගය කියන්නේ අඹේපුස්ස ත්‍රිකුණාමලය. ඒක විශේෂයෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ හරහා ගරු කතානායකතුමනි දුම්රිය මාර්ගය 4 තැනකින් හරස්ව ගමන් කරනවා. යාල්ගන් මෝදර, පොල්ගහවෙල, පොතුහැර, ගැට්ටුවාන. මතන විශේෂයෙන්ම ඔබතුමත් දන්නවා ඇති උතුරු දිග ප්‍රදේශයේ දැවැන්ත වාහන ප්‍රමාණයක් ලොරි රථ, එලෝල් රථ, සහල් එවැනි විශාල ප්‍රමාණයක් කුරුණෑගල නගරය හරහා ගමන් කරනවා. සා නගරය තුළ විශාල වාහන තදබදයක් තියෙනවා ඒ වාහන ගමන් කිරීමත් එක්ක. විශේෂයෙන්ම අපි මාර්ග අමාත්‍යතුමාගේ මහාමාර්ග අමාත්‍යතුමාගේ ඉල්ලීමක් කරනවා පුළුවන් නම් ඒ ප්‍රධාන වාහනවලට විකල්ප මාර්ගයක් හදලා දෙන්න. විශේෂයෙන්ම අධිවේගී මාර්ගයේ භාවිතා කරලා විසේ දම්බොක්කට ප්‍රවිෂ්ටවීම හැකියාව තියෙන හෙමුණොතර නගර මධ්‍යයේ තියෙන වාහන තදබදය සෑනපානයක් විසදෙනවා. ඒ සඳහා මහමාර්ග අමාත්‍යාංශයෙන් විකල්පයක් යෝජනා කරන්න පුළුවන්ද කියන පළවෙනි අතුරු ප්‍රශ්නයකරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, අපි බලාපොරොත්තු වෙනවා ලබන වසරේ අග වෙනකොට රඹුක්කන දක්වා 2026 දෙසැම්බර් පමණ වෙන විට රඹුක්කන දක්වා අපි අධිවේග මාර්ගය සම්පූර්ණ කළ මහජනතාවට විරුද්ධ කරන්න අපි හිතනවා ඒකෙන් යම් කිසි ප්‍රමාණයක් ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තර ලැබේ කියලා. ඒ වගේම අපි ලබන වසරේ මුදල් වෙන් කළා තිබෙනවා පොල්ගහවල කුරුණෑගල දුම්රිය මාර්ගය ඩබල් ලයින් කරන්න. ඊට අමතරව අපි නගර 25ක බයිපාස් 25ක් යෝජනා කරලා තිබෙනවා මුදල් වෙන් කරන්න, දැන් ඔය වරකපොල බයිපාස් එක වගේ. ඒ නිසා කුරුණෑගල නගරය ඇත්තටම තරමක් හරි බ්ලෙස්, මොකෝ ඒකේ සර්කියුලර් රෝඩ්ස් කීපයක් තිබෙනවා. ඉතින් ගරු මන්ත්‍රීතුමාලට පුළුවන් නම් ඊටත් වඩා විකල්ප මේ නගරය මගහැරයා හැකි වෙනත් බයිපාස්යක් යෝජනා කරන්න අපි කැමති. ඒ ගැන අධ්‍යයනය කරලා ෆීසිබිලිටි එකෙන් පස්සේ ඉස්සරහට යන්න.
අරු කතා නැතුමාගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ඒ 10 මාර්ග කියන්නේ නුවර පුත්තලම මහා මාර්ගය, අතන ඒ 6 මාර්ගයේ ගැට්ටුවාන ඉඳන් වැහැර දක්වා මාර්ගය මන්තිරු 4ක නිර්මාණය කරලා තියෙනවා. නමුත් පුත්තලම් මාර්ගය කුරුණෑ නගරය හරහා ගමන් කරන මාර්ගයේ මන්තිරු 2යි. විශේෂයෙන්ම නගරයේ ප්‍රධාන පාසල් 4ක්, ඒ වගේම කාර්මික විද්‍යාලය, බැංකු, විශේෂම යතුරුපැදි අලෙවි කරන ව්‍යාපාරී ස්ථාන ගණනාවක් ඒ මාර්ගය ආසිත් තියෙනවා. විශේෂයෙන්ම පුත්තලම් පාරේ තියෙනවා යන්තම්පලාව හන්දිය කියලා හන්දියක්. සාමාන්‍යයෙන් උදේ 7-8 ඊළඟට 11-12 වෙලාව 5-6, විශේෂයෙන් 5-6 වෙලාව කියන්නේ කිලෝමීටර් 1.2ක් දුරට මේ මාර්ගයේ දැවැන්ත වාහන තදබදයක් තියෙනවා. එසම හිතන්න මීට ඉස්සෙල්ලා එතන යම් මිනුමක් කරලා තියෙනවා ඒ මාර්ගයේ මන්තිරු 6කට නම් කරලා වින් කරලා මාර්ගයේ මාර්ග සංඥා පද්ධතියක් සකස් කිරීමට. නමුත් යම් මොහොතක ඒක යට ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ එවැනි යෝජනාවක් තිබුණාද මේ වාහන තදබදයට මහමාර්ග අමාත්‍යාංශය හැටියට ඉදිරියේදී යෝජනාව ක්‍රියාත්මක කරනවාද කියන අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි.
ඔව් ගරු කතානායකතුමනි, මන්තිරු 6ක මාර්ගයක් කියන්නේ නම් ඉතාම විශාල මාර්ගයක්. මම හිතන්නේ මේක ඇත්තටම මේ ට්‍රැෆික් ප්‍රශ්නය මහා මාර්ග ඉදිකිරීමෙන් සන්න බෑ. ඒක කරන්න පුළුවන් urban planning වල. ඒ නිසා මම හිතන්නේ UDA එකත් එක කතා කරලා කුරුණෑගල නගරයේ දැනට තිබෙන UDA plan එක නූතන තත්ත්වයට අනුව අප්ග්‍රේඩ් කරගෙන අන්න ඒක සැලැස්මේ කොටසක් විදියට අපිට යෝජනා කරනවා නම් මෙන්න මේ දේවල් කරන්න කියලා මන්ත්‍රීතුමා අපිට ඒ ගැන බලන්න පුළුවන්. නැතුව පාරවල් පුළුල් කිරීමෙන් විතරක් ට්‍රැෆික් විසඳන්න බැහැ නගරයක් ඇතුළේ. හැතරම නගරක ට්‍රැෆික් කියන්නේ urban planning ප්‍රශ්නයක්. ඒ නිසා මම හිතනවා නගර සංවන අධිකාරියත් ආයඩියත් එකතු කරගෙන ඔබතුමාලා ගැන යම්කිසි හොඳ සලස්මක් හදන්න.
ගරු රජීවන් ජයචන්ද මූර්ති මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඇසීමට.
I am asking this question from the minister.
ගරු රවිකරණතුමනි,
ප්‍රශ්නේ ගැන බැලුවාම මෙතන වචන 171ක් තියෙනවා. දැන් මේක ප්‍රශ්නයක් නෑ. මම හිතන්නේ වැඩිවීම කිසි ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් යම් අය මේක ප්‍රතික්ෂේප වෙනවා මෙතන මේ වචන ප්‍රමාණය 150ට අඩුවිය යුතුයි. මේක පරිණිවතාව නෙමෙයි මේ සම්බන්ධයෙන් ඇති වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් කරුණාකරලා
බලන්න ඕනේ. ලේකම් මණ්ඩලයේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ප්‍රශ්න ලබා දුන්නට පස්සේ අවශ්‍ය කටයුතු කරන්න කියලා මම උපදෙස් දෙනවා. ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාගේ අදහස් පිළිගන්නවා.
ඔව්. ගරු කතානායකතුමනි, අපි ඒ ප්‍රශ්න ගැනයි 22 ප්‍රකාශ ගැනයි කරුණාක මැතිතුමා කියපු දේ අවධානයට ගමු. එතුමාටත් ඒ වීඩියෝ ක්ලිප් එක තියාගන්න කියලා ඉස්සරහට යවලා තියාගමු. ඒක වැදගත් වෙයි ඉස්සරහට අපිට. හොඳයි. ආ එක ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීමේදී මේ වචනවල ටර්මිනොලොජි එකේ සමහර දේවල් වෙනස් කරගෙන තමයි කියන්න වෙන්නේ. ඒ සම නිවැරදි කරගෙනම කියන්නම්. ශ්‍රී ලංකාව තුල ආයුර්වේද වෛද්‍ය විද්‍යාල නොමැති අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාල 4ක දේශීය වෛද්‍ය පීඨ ආයුර්වේද සිද්ධ යුනානි යන අංශ 3 පිහිටා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ආයුර්වේද සහ යුනානි පවතිනවා. ගම්පා වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ආයුර්වේද පවතිනවා. නගර විශ්වවිද්‍යාලයේ ත්‍රිකුණාමල මණ්ඩලයේ සිද්ධ වෛද්‍ය පීඨය පවතිනවා. යාපන විශ්වවිද්‍යාලයේ සිද්ධ වෛද්‍ය පීඨයක් පවතිනවා. ආ දෙක යාපනය ශ්‍රී ලංකා ආයුර්වේද සිද්ධ වෛද්‍ය විද්‍යාලය නමින් ආයුර්වේද ශාස්ත්‍රීය විද්‍යාලයක් නොමැත. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 22 වන වගන්තිය අනුව පිහිටුවා ඇති ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍ය ශාලා මණ්ඩලය ලියාපදිංචි කරන ලද විද්‍යාලය වන්නේ නොම්බර 127 ස්ටැන්ලි පාර යාපනයේ පිහිටි ලංකා සිද්ධායුර්වේද ආයුර්වේද ශාස්ත්‍රීය විද්‍යාලයයි. ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍ය ශාලා මණ්ඩල යටතේ ලියාපදිංචි කර තිබූ ශාස්ත්‍රීය විද්‍යාල 20 එම මණ්ඩලය විසින් ගන් ලැබූ තීරණයකට අනුව 2017 දෙසැම්බර් 31 වන දින සිට අත්හිටුවා ඇත. ඒ අනුව උක්ත ශාස්ත්‍රීය විද්‍යාලය සඳහාද නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවා ඇත. තුන්වෙනි කොටස 2017 වර්ෂය සඳහා බඳවාගත් 2017 වර්ෂය දක්වා බඳවාගත් සිසුන් සඳහා අවසාන වසර ලිඛිත වාචික ප්‍රායෝගික පරීක්ෂණ පවත්වනු ලබනවා. හතරවෙනි කොටස රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් බඳවා ගන්නා ලද සංවර්ධන නිලධාරී සේවය නිලධාරීන් 69ක් ආයතනික කටයුතු සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනවලට අනුබද්ධිතව සේවය යොදවා ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ යටතේ දේශ වෛද්‍ය අංශයට සංවර්ධනධාරීන් ලෙස උපාධිධාරීන් බඳවාගෙන දීප ව්‍යාප්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය සඳහා අනුයුක්ත කර ඇත. ඒ පස්වන කොටස උක්ත සංවර්ධන නිලධාරීන් පාරම්පරික වෛද්‍යවරුන් සමග ඍජුව රාජකාරී කටයුතු සිදු නොකරන අතර පාර්ශ්වලේකම් කාර්යාල සහ සංරක්ෂණ සභාවේ සම්බන්ධීකරණ කටයුතු ඔෆිසින් සිදු කරනු ලැබේ. එනිසා පාරම්පරික වෛද්‍ය නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා සංරක්ෂණ සභා හරහා මේ ප්‍රාදේශීය ලේකම්වරුන් තමයි කටයුතු කරන්නේ. 6 වෙනි කොටස අදාළ වෙන්නේ නැහැ. 7 සහ 8 කොටස් දෙකටම එකට පිළිතුරු ලබා දෙන්නම්. 2023 අංක 19 දරන පනතින් සංශෝධිත 1961 අංක 31 දරන ආයුර්වේද පනතෙහි 22 වන වගන්තිය අනුව පිහිටුවා ඇති ආයුර්වේද අධ්‍යාපන හා ආරෝග්‍ය ශාලා මණ්ඩලය සඳහා දේශීය වෛද්‍ය විද්‍යාල පිහිටවීම සඳහා අනුමැතිය ලබා දීමට නෛතික ප්‍රතිපාදන නොමැත. පන්තිතු මහන A1 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 55-1 හා 55-2 වගන්ති අර්ථයේ ලියාපදිංචි කරනු ලබන ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම, වෛද්‍ය සහතික පොත් නිකුත් කිරීම ආයුර්වේද වෛද්‍ය සභාව මගින් සිදු කරනු ලැබේ. පනතට අනුව උපාධි ලබා දීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවට නීතිමය බලතල පැවරී නැත. A2 දෛනික පදනම මත වැටුප් ගෙවනු ලබන තනතුරු සඳහා රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් බඳවා ගැනීමේ පටිපාටිය අනුමත කිරීමක් සිදු නොකරන බැවින් පාරම්පරික වෛද්‍යවරුන් සඳහා බඳවා ගැනීමේ පටිපාටියක් හා වැටුප් පරිමාණයක් හඳුන්වා දීමේ හැකියාවක් නැත. A3 සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශීය වෛද්‍ය අංශයේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ ආයුර්වේද වෛද්‍ය සභාව මගින් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය සංරක්ෂණ සභාව වෙතින් පාරම්පරික වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය රජයේ සහාය ලබා දීම සිදු කරනු ලබයි. A4 නැත. ඔවුන්ගේ රුපියල් 5000 අය කරගන්නවද කියන අහන 5000 නෙවෙයි අය කරගන්නේ. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 19 සහ 50 වගන්තිය සමග 18 වන වගන්තියේ ඊ වගන්ති යටතේ අංක 1884 ඇලිරක් 36 හා 2014 10/15 දිනති ගැසට් නිවේදනයේ අනුව ලියාපදිංචි සෑම වෛද්‍යවරයෙකුම ලියාපදිංචිය ලබා වසර 5කට වරක් තම ලියාපදිංචි අලුත් කළ යුතුය. ඒ සඳහා වසර 5ක් සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් අනුමත රුපියල් 6000ක මුදලක් අය කරනු ලබයි. 1961 අංක 31 දරන ආයුර්වේද පනතේ 21-1 ආ වගන්තිය ප්‍රකාරව පනතට අනුව අය කරන ගාස්තු අය කිරීම සඳහා ආයුර්වේද වෛද්‍ය සභාව වෙත විධිවිධාන සලසා ඇති බැවින් එනෝ මෙම ගාස්තු අය කිරීම සිදු කරනු ලැබී ඈ පැන නොනගී.
ඔබතුමාට විනාඩිය මේ අදාළ ප්‍රශ්නේ ගරු මන්ත්‍රීතුමා රවිකරණක මන්ත්‍රීතුමා වචන 135ක් තියෙනවා කියලා ලේකම් මණ්ඩලයේ මාවද දැනුම්
දෙනවා. නහම
නෑ ඒක
දෙක පොයින්ට් ලේකම් මණ්ඩලයේ තමයි අපේ ප්‍රශ්න වලට ඒක බලපාන විදිහින් ආකාරයට ඉංග්‍රීසියෙන් එක තියෙන 185
සිංහලෙන් මට ලැබෙන්නේ මේක කවුන්ට් කරපුවම 135ක් තියෙනවා ගරු රවිකරණක මන්ත්‍රීතුමා. ගරු මන්ත්‍රීතුමා
කවරව සභානයර அவர்களே இந்த பல்கலைக்கழகங்களிலே ஆயுர்வேத மருத்துவம் தொடங்கப்படுவதற்கு முன்னரே 100 ஆண்டுகள் பழமை வாய்ந்த இந்த சித்த ஆயுர்வேத மருத்துவம் தொடர்பான லங்கா ஆயுர்வேத கல்லூரி, அது அதிலே நான் நினைக்கிறேன் பரம்பரை ரீதியாக பலர் படித்து இந்த ஆயுர்வேத மருத்துவத்தை இந்த நாட்டிலே காப்பாற்றி இருக்கிறார்கள். அந்த வகையிலே பல்கலைக்கழகங்களுக்கு செல்பவர்கள் சட் ஸ்கோர் வெட்டுப்புலி அடிப்படையிலே செல்கின்றார்கள். ஆனால் நீண்ட காலமாக பாரம்பரியமாக இந்த வைத்தியத்தை செய்து வருபவர்கள் பரம்பரை வைத்தியர்களாக இருக்கின்றார்கள். அவர்களுக்கு அந்த பரம்பரை வைத்தியத்தை இந்த கல்லூரி ஊடாக பயின்று வந்திருக்கிறார்கள். அவ்வாறான நிலையிலே இலங்கையில அரசாங்கம் இலங்கையில மட்டும் காணப்படுகின்ற தாவர மூலிகைகள் பரம்பரை மருந்துகள் முதலியவற்றை கற்பித்து பயன்படுத்துகின்ற இதே போன்ற பாரம்பரிய கல்லூரிகளையும் அங்கு கற்றவர்களையும் பாரம்பரிய வைத்தியர்களையும் விசேட கவனம் செலுத்தி முதன்மைப்படுத்தி இவர்கள் மூலம் உள்நாட்டு மருத்துவ தேவைகளை நோய்களை நிவர்த்தி செய்வதன் மூலம் நம் நாட்டுக்கு இறக்குமதியாகும் மருத்துவ செலவுகளை குறைக்க முடியும் என்பதுடன் இலங்கைக்கு உரிய மருத்துவத்தை சுற்றுலாத்துறை ஊடாக வெளிநாட்டவர்கள் சிகிச்சை பெறும் ஏற்பாடுகள் ஏதாவது செய்ய முடியுமா என்பதையும் என்ன சொன்னால் வெளிநாடுகளிலிருந்து பலர் இவ்வாறான மருத்துவ முறைகளை தேடி இலங்கைக்கு வருகின்றார்கள். அப்போ அவ்வாறான ஒரு மருத்துவ முறையை நாங்கள் தொடர்ச்சியாக வளர்ப்பதற்கூடாக சுற்றுலாத்துறைக்கு வருமானத்தை பெற்றுக் கொள்வதோடு இந்த மருத்துவர்களையும் நாங்கள் பயன்படுத்த முடியும் என்பதோடு இந்த பாரம்பரிய மருத்துவத்தையும் இதன் ஊடாக பேணிக் கொள்ளலாம். அதற்கான ஏற்பாடு இருக்கிறதா என்பதை நான் இந்த இடத்திலே கேட்டுக்கொள்கின்றேன்.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන පැත්ත විශේෂයෙන් සංචාරක ක්ෂේත්‍රයත් එක්ක ආයුර්වේද සිද්ධ යුනානි සහ පාරම්පරික වෛද්‍ය ක්‍රමයන් දියුණු කිරීම ගැන අපි අතරමැදිහත් වෙමින් ඉන්නේ. මේක මධ්‍යම ආණ්ඩුවේ පමණක් නෙමෙයි පළාත් සභාවටත් අත්‍යවශ්‍ය විෂයපතියක් වෙනවා. ඒ නිසා විශේෂයෙන් යාපනය වගේ තුරු ප්‍රදේශවල සහ අනෙකුත් ප්‍රදේශවල තිබෙන මේ අවස්ථා ප්‍රයෝජන ගැනීම පිළිබඳ අපි අවධානය යොමු කරමු.
இரண்டாவது கேள்வியை கௌரவ மயில் வாகனம் யதீஸ்வரன் அவர்கள் கேட்டார்.
கௌரவ சபாநாயகர் அவர்களே, கடந்த 5ஆம் மாதம் 16ஆம் தேதி முல்லைத்தீவு ஆயுர்வேத வைத்தியசாலைக்கு தற்காலிகமாக கண்ட்ராக்ட் பேசிஸில் ஆயுர்வேத பட்டப்படிப்பை முடித்த பட்டப்படிப்பாளர் அந்த டிகிரி ஹோல்டர்ஸுக்கு இன்டர்வியூ நடந்தது. அவர்களுக்கு இன்டர்வியூ நடந்து இதுவரையும் அவர்களுக்குரிய நியமனம் வழங்கப்படவில்லை, எழுத்தடிப்பு செய்யப்படுகின்றது. இது எங்கால் எந்த பக்கத்தில் இருக்கின்ற தவறு என்று தெரியவில்லை. அவர்களிடம் இருந்து தொடர்ச்சியான முறைப்பாடுகள் கிடைக்கப்பட்டிருக்கின்றது. இந்த நியமனத்தை இன்னும் தரவில்லை என்று சொல்லி தற்காலிக கண்ட்ராக்ட் பேசிஸ்.
ගරු කතානායකතුමනි, මේක උතුරු පළාත් සභාවට ඇති රෝහලක්. ඒ නිසා මම පළාත් සභාවේ අවධානය ඉගෙන යොමු කරලා එතුමාට පිළිතුරක් ලබා දෙන්නම්.
ගරු SM උදුමා ලැබ්බේ මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ ඇසීමට.
කවුරු අමචරවලි කේක්‍රේ.
ගරු කතානායකතුමනි, එතුමා අහන්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආදේශකයන් පිළිබඳව. A1 තැපැල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ආදේශකයන් ලෙස මේ වන විට 1848 දෙනෙක් ලියාපදිංචි වෙලා ඉන්නවා. A2 ඔවුන් මෙම ලියාපදිංචි ආදේශකයන් 2012, 14, 17, 2018, 2021 වසරවල ලියාපදිංචි වෙලා තියෙන අය. A3 තැපැල් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු වලට ඔවුන් පත් කරන්න කටයුතු කරනවාද කියන එක. තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින තැපැල් සහායක පුරප්පාඩු 1982 සඳහා ලියාපදිංචි ආදේශකයන් අතරින් පත්වීම් සිදු කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමැතිය ඉල්ලුවා. එම ඉල්ලීමට අනුව පුරප්පාඩු 1000ක් පිරවීම අනුමත කිරීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රාජ්‍ය සේ බඳවා ගැනීම සමාලෝචන නිසා කාර්යමණ්ඩල කළමනාකරණ කමිටුවේ අනුමැතිය ඉදිරිපත් කරා. යනුව මීට සති දෙකකට කලින් මන්ත්‍රීතුමා ලියාපදිංචි ආදේශකයන් 1000ක් ස්ථිර කිරීම සඳහා වන අනුමැතිය ලැබිලා තිබෙනවා. දැන් තැපැල් දෙපාර්තමේන්තුව එයාගේ ජේෂ්ඨතාවය අනුව බදවා ගැනීම සඳහා කටයුතු කරනවා. තව මාසයක් තුලදී ඒ ලියාපදිංචි ආදේශකෙන් 1000 තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථිර සේවකයන් හැට බදවා ගැනීමේ හැකියාවක් පවතිනවා. 4 තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ලියාපදිංචි ආදේශකෙන් පුරක්පාඩු පියවන් පියවරගෙන තියනවාද? ඔව්. 5 බඳවා ගැනීම සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඉල්ලලා තිබුණා. ඉන් 1000ක් බඳවා ගැනීමට නිර්දේශ කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සේවා බඳවා ගැනීම සමාලෝචන කමිටුවට යොමු කරා. ඒ අනුව එම අලුතෙන් ලියාපදිංචි ආදේශකයන් 1000ක් බඳවා ගන්නත් අනුමැතිය ලබා දීලා තිබෙනවා. ඒ අනුව අපි ඒ කටයුතු සිදු කරනවා. ඒකට නම් මාසිකව වඩා වැඩි කාලයක් ගත වෙනවා. 5A අදාළ නොවේ.
ධර්මමන්ත්‍රීතුමා,
ගෞරව ආමිචරවලුක නන්දි தெரிவித்துக் கொள்கிறேன். எனது இரண்டாவது கேள்வி தபால் சேவைகள் சம்பந்தமான ஒரு கேள்வினை நான் உங்கள் முன் வைக்கின்றேன். தபால் சேவை புடக்கத்தால் தபால் ஊழியருடைய பணிசேரிப்பால் தபால் சேவைகள் பாதிக்கப்பட்டுள்ளதை அடுத்து தனியார் கூரியர் பொதிகள் சேவைகள் அதிகரித்துள்ளதுடன் அவர்களது கட்டணங்களும் உயர்த்தப்பட்டுள்ளதாக பொதுமக்கள் கவலை தெரிவிக்கின்றனர். தபால் ஊழியர்களின் தொழிற்சங்க போராட்டம் காரணமாக தபால் விநியோகங்கள் பாதிக்கப்பட்டுள்ளதுடன் மாற்றீடாக பொதுமக்கள் கூரியர் சேவைகளை நாடுகின்றனர். இதன் காரணமாக தற்போது கூரியர் சேவையை மேற்கொள்வது கொள்ளும் நிறுவனங்கள் கட்டணங்களை உயர்த்தியுள்ளன. சிறிய பொதிகொன்றுக்காக உள்ளூர் ஒரு நாள் வேலைக்கு சேவைக்கு முன்னர் அறவிடப்பட்ட 450 ரூபாய் கட்டணம் தற்போது 900 ரூபாயாக உயர்த்தப்பட்டுள்ளது. 35 கிராம் கடிதம் ஒன்றை கூட அதிகரித்த கட்டண அடிப்படையிலே 900 ரூபாய் கட்டணம் செலுத்தி அனுப்ப வேண்டிய சூழல் காணப்படுவதாக பொதுமக்கள் கவலை தெரிவிக்கின்றனர். அரசு தபால் நிலையங்களிலே 150 ரூபாய் செலுத்தி பதிவு தபால் அனுப்பும் ஒரு சிறிய கடிதத்துக்கு தனியார் 900 ரூபாய் வரை செலுத்த வேண்டியுள்ளது. எனவே கௌரவ அமைச்சர்களே, இந்த தபால் உத்தியோகசூடிய வேலைநிறுத்தத்திலே ஒரு சமாதானமான தீர்வை கண்டு இந்த பொதுமக்களுக்கு ஏற்படுகின்ற இந்த பாதிப்பை நீங்கள் சீர் செய்வீர்களா என்பதை கேட்கிறேன்.
கதாநாயகத்துமணி பகவன் சூதி எதுமகி அத்தூர் பிரச்சனையிட்டு எத்ம பலங்கிட்டியா மே விபக்ஷ மந்திரி ஒரு விசியத்தேதக்கிங்குமத் மே தபால் வெடவர்ஜனேகன் நமக்கு பிரகாஷக்கரித் நே மேகே தீன்னவா சமகி தபால் சேவக சங்கமையாத் ඒ වැඩවර්ජනය කරන වෘත්ති සමිති අතරේ එහෙම තිබිලත් රටේ ගොඩක් ප්‍රශ්න වලට 27 දෙකට කාලය අරගෙන කතා කරන විපක්ෂ නායකතුමාගේ පැත්තෙන් සද්දයක් ආවේ නැහැ මේ ගැන. කොහොම වුණත් මේ වැඩවර්ජනය පටන් ගන්නවම කිව්වා ජනතාවට తాවකාලිකව පාඩුවක් වෙනවා, මගහැරීම් වෙනවා, ප්‍රමාදයන් වෙනවා. ඒ වගේම ඒ අවස්ථාවේදී පෞද්ගලික අංශයේ කුරිය සේවාවන් මිල වැඩි කිරීම කරලත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ඒ ඔක්කොම තිබියදී මේ ප්‍රශ්න निराකරණය කරගන්න නම් මේක යම් දවස් කීපයකට ඉවසලා මේ මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා දෙන්නට ඕනේ. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙටම මම කිව්වා බඳවා ගැනීම නතර කරලා තිබුණු ආදේශකයන් 1000ක් ස්ථිර කරන කටයුතු කරගෙන යනවා. තව ආදේශකයන් 1000ක් බඳවා ගන්නවා. මීට අමතරව බඳවා ගැනීම රාශියක් සිදුවමින් යන අගමැති කමිටුවේ අනුමැතිය ලබා දීලා තිබෙන නිසා මිලියන 250ක වාහන ගන්න කටයුතු කරගෙන යනවා. අලුතෙන් තැපැල් කාර්යාල ඉදිකරනවා. රිනොවේෂන් වලටත් මිලියන 600ක් යොදලා තිබෙනවා. නවීකරණය කරනවා, ඩිජිටලයිස් කරනවා තැපැල් පද්ධතිය. මෙහෙම කරමින් තිබියදී මේ වෘත්තීය සමිතිය, මෙතන ඉන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සමිතිය. දන්නව මොන් පක්ෂේද? එක්සත් ජාතික වෘත්තීය සමිතිය, සමගි තැපැල් වෘත්තීය සමිතිය. මේ අය එකතු වෙලා අද මේ තැපෑලේ වැඩකටයුතු යම් ප්‍රමාණ අතර කළා තිබුණා. විශේෂයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ප්‍රධාන ඉල්ලීම් දෙකයි. එකක් රාජ්‍ය සේවයේ පොදු පිළිගත්ත අතිකාල ඒක පිළිගන්න බෑ, ඊට වඩා වැඩියෙන් දෙන්න කියලා. ඒක කරන්න බෑ. එතන අතිකාල ගන්න විදිය කතා කරොත් කරු මන්ත්‍රීතුමා ඒ තැපැල් සේවක ලැජ්ජාවට පත් වෙනවා. හරිද? ඒ නිසා ඒ අතිකාල රජය තීන්දුව කරපු විදිහට ඒ ගන්න තමයි ලබා දෙන වෙන්නේ. ඒ වගේම අතිකාල වැඩි කරලා තිබියදී අතිකාල දෙන්න යනකොට ෆින්ගර් ප්‍රින්ට් එක ඕනේ. ඉතින් තැපෑලෙ මින සේවකයෙකු කොටසක් ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක පාවිච්චි කරනවානේ පාලන කාර්යාලවල. ඇයි මධ්‍යම තැපැල් හුවමාරුවේ කාඩ් පාවිච්චි කරන්න බැරි? ඒ නිසා මේ ෆින්ගර් ප්‍රින්ට් එක අනිවාර්යයෙන්ම අපි එතන ක්‍රියාත්මක කරනවා. සබතුමාලගේ පැත්තනොත් මේ ඔය ප්‍රශ්න ඉදිරිපත් කළා වගේම මේක රාජ්‍ය සේවයට ඇතුළත් වෙලා ඉන්නවා නම් මේ වැඩි කරලා තියෙන අතිකාල පිළි අරගෙන උදාහරණයක් කියන්නම්. දෙවන පෙළ තැපැල් සේවා නිලධාරියෙකුගේ රුපියල් 168 තිබුණු OT පැය රුපියල් 234 වැඩි කළා තියෙන්නේ. එහෙම දෙවන පෙළම ටිකක් ජේෂ්ඨ කෙනෙක්ගේ රුපියල් 254 තිබුණු OT එක රුපියල් 370 වැඩි කළා තියෙන්නේ. පළවෙනි පෙළ තැපැල් සේවක නිලධාරියෙකුගේ OT පැයක් රුපියල් 226 තිබ්බ එක රුපියල් 324ක් වෙනවා. ඒ පළවෙනි පෙළම ජේෂ්ඨ නිලධාරියෙක්ගේ රුපියල් 303 රුපියල් 439 වෙනවා. එතකොට මෙහෙම වැඩි කළ තිබියදී භාණ්ඩාගාරයේ මුදල් අපි වේදන් කරනකොට ඒකට වගකීමක් තියෙන්නට ඕන. මේවා ගණන් හදන්නේ 2027 ජනවාරි වල අතර ලැබෙන මූලික වැටුපට තමයි අප්‍රේල් මාසෙන් OT ගණන් හදන්නේ. එහෙම තිබියදී ඊටත් වඩා වැඩි ප්‍රෝටීන් ඉල්ලනවා නම් ඒක දෙන්න හැකියාවකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වැඩි කර පෝටි එක දෙනකොටත් අනිවාර්ය වශයෙන් මේකට වගකීම කජියර් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ ෆින්ගර් ප්‍රින්ට් මැෂින් එක අපි මෙතන ගේන්න උත්සාහ කරන්නේ. මේක කොහොමරි කරනවා. ඒ නිසා මේ පාඩුව පොඩ්ඩක් දරාගෙන අපි මේකට මුහුණ දෙමු. මේකට මේ වෙලාවේ මුහුණ දෙමුත් කරු මන්ත්‍රීතුමා මේක නිරාකරණය කරගන්න පුළුවන්. මොකද ගිය අවුරුද්දේත් 2024 දිත් අපි රුපියල් බිලියන 4ක් මිලියන 4000ක් භාණ්ඩාගාරයෙන් වැඩිපුර අරගෙන තිනවා තැපැල් දෙපාර්තමේන්තුවට. එතකොට දැන් මේ වැටුප් වැඩිවීමත් එක්ක හරියට මේ වැඩේ කරේ නැත්නම් සහ OT අනවශ්‍යද පාවිච්චි කරගත්තොත් ඒ පරතරයතාව වැඩි වෙනවා. බිලියන 7කට 8කට යන පුළුවන් කමක් තියෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව මේ මහන්සි වෙලා උපයන මුදල් වලින් 70% විතර යොදවන වෙන්නේ වැටුප් වලට අතිකාල වලට. මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා කරු කතානායකතුමනේ ඔබතුමා ප්‍රශ්න බොහොම ස්තුතියි. අපි ඔය කූරිය සේවා මේ වෙලාවේදී යම් ප්‍රයෝජනයක් ගන්න ඉඩකඩ තියෙනවා. නමුත් මේ ප්‍රශ්නාකරණය කරගත්තොත් ඇත්තටම තැපැල හොඳ දැනකට ගේන්න පුළුවන්.
ධර්ම තුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය.
ගෞරව සභානායකවරුනේ එනදී இரண்டாவது கேள்வி ගෞරව அமைச்சர் அவர்களே தபால் வேலை நிறுத்தத்திலே ஈடுபட்டுள்ள தபால் துணைக்குழு உத்தியோகிகளுக்கு உடனடியாக இன்று கடமைக்கு திரும்புமாறு தபால் திணைக்களத்துறை உயர் அதிகாரிகள் சிவப்பு எச்சரிக்கை விடுத்துள்ளதாக தெரிவிக்கப்படுகின்றது. உண்மையிலே இந்த தொழிலாளருடைய நலன்களிலே புதிய அரசாங்கம் பெரும் போராட்டங்களையும் வேலைநிறுத்தங்களை செய்து உண்மையிலே எப்போதும் தொழிலாளருடைய சார்பான செயற்பாடுகளை நீங்கள் எடுத்து வந்ததன் காரணமாகத்தான் இன்று புதியொரு ஆட்சி மாற்றத்துக்கு நீங்கள் அடிநாதமாக வந்து இப்போது சீர் செய்து கொண்டிருக்கிறீர்கள். கௌரவ அமைச்சர் அவர்கள் சுகாதார அமைச்சர் அவர்கள் சிறப்பாக கடமை செய்கின்ற ஒரு அமைச்சர்களில் நீங்களும் ஒருவர் என்பது எங்களுக்கு தெரியும். எனவே உங்களுடைய தலைமையிலே இந்த பிரச்சனைக்கு தீர்வு கொண்டு இரண்டு தரப்புக்கும் இடையிலே அரசு தரப்பு உங்களுடைய அமைச்சுக்குரிய பிரச்சனையை தீர்வு கண்டு ஒரு இறுதி முயற்சியை எடுத்து இதை சமாதானமாக செய்வதற்குரிய ஏதாவது ஏற்பாடுகள் உங்களிடம் இருக்கிறதா?
எதிரிபத் கரலத்தின் இல்லையும் தானமே பிளிபந்தவ அப்பி தபால் பிரதிவராக பிரதானத்தின் சாக்காச்சாவட்ட கீப்பேத்துவா சௌக்கியா ஜனமாத்தியமாச்ச லேகா முறையா சாக்காச்சா கலா අතරම සාකච්ඡා කළත් නොකළත් ඒ ඉල්ලීම් 19න් 17ක්ම දැන් අපි කරමින් ඉන්න දේවල්. ඔය බඳවා ගැනීම වලට අදාළ දේවල්, වාහන මිලදී ගැනීම, නවීකරණය, සේවා ව්‍යවස්ථා සකස් කිරීම, වර්ක් ඩියුටි මේ මොනවාද රාජකාරී වර්ක් ස්ටඩි කරන එක මේ ආදී දේවල් දැන් කරමින් ඉන්න දේවල්. ඒකත් ඒ අය දන්නවා. මෙතන තියෙන මූලික ප්‍රශ්න දෙක තමයි OT එකයි ෆින්ගර් ප්‍රින්ට් එකයි. ඉතින් ඒකට යට වෙන්න බෑ. ඒ නිසා විශේෂයෙන් මධ්‍යම තැපල් හුවමාරුවේ ඇංගලි සලකුණු තැබීමට එකඟ වෙලා මේ OT එක පිළි අරගෙන ආවහම ඉතුරු ඉල්ලීම් 17 තිබෙන මොනවා හරි අඩුපාඩුකම් ප්‍රමාදයන් තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන්. ඒ නිසා අපි රජයකට ඉන්නේ ස්ථාවරේ මේ වෘත්ති සමිති වල දැන් මේ පක්ෂවල සම්බන්ධ වෘත්ති සමිතියේ ඉන්නේ. ඒ තමන්ගේ පක්ෂනායකත්වයත් එක්ක කතා කරලා අර 17ට මොනවා හරි සාකච්ඡාවකට එන්න පුළුවන්. හැබැයි ඇංගලිස් සලකුණු තියන්නයි OT එක මේ ප්‍රමාණය පිළිගන්නයි එකඟ වෙලා එන්නට ඕන. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ සමුගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොජන පෙරමුණ ඇතුළු ඒ සියලු දෙනාගෙන් තමන්ගේ උත්සව සමිති එතනට අරගෙන එන්න. මොකද අර මේ ඊය අර බාගරඳගෙන ඇවිල්ලා පෝස්ට්මන් කෙනෙක් කෙනෙක් පොඩි ෂෝ එකක් දැම්මනේ ලුණුගම්මේර පැත්තේ ප්‍රාදේශ සභාව කියන සභාපති කෙනෙක් මේ ඒක නිසා ඒ තැපැල් සේවකයන්ට කලිසම කමිසය සපත්තු දෙක මේස් දෙක ඒගොල්ලන්ට ඒව රජයෙන් ලබා දෙනවා එක්කෝ මහ ගන්න කුලිය ලබා දෙනවා දැන් ගොඩක් අය පළාත් මට්ටමේ වැඩේ කරගෙන තිබෙන්නේ ඉතින් දැන් එයා ඉල්ලන්නේ රජයෙන් එක ලබා මුළු නිලැන්දුම ලබා දෙනවා නෙවෙයිට කුලිය අතර ලබා දෙන්න කියන එක ඉතින් ඒවා ඕන දෙයක් සාකච්ඡා කරන්න පුළුවන් ලබා දීලා තිබෙන්නේ කරු මන්ත්‍රීතුමනි මේ කතානායකතුමනි ඒ වගේම ඉන්ධන දීමනා වැඩි ගන්නත් අපි කටයුතු කරලා තිබෙනවා මේ සියල්ල තිබියදී තමයි අතරම දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් මෙහෙවන වැඩවලජනා ඉල්ලීම් ටික බලලා පස්සේ ඔබතුමාට පේනවා ඇති ඉතින් ඉල්ලීම් 17 ගැන සාකච්ඡා කරන්න සූදානම් හැබැයි අර ඉල්ලීම් දෙක පිළි අරගෙන ඉන්නට ඕනේ ඔව්සුදු
දෙවෙනි වටේ ප්‍රශ්න අංක 4 ගරු නීතිඥ තමින්රාණි කිරියල්ල මහත්මිය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට
ගරු කතානායකතුමනි තමින්රාණි කිරියල්ල මන්ත්‍රීතුමිය වෙනුවෙන් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් අහනවා
ගරු අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි පිළිතුරු සභාගත කරගන්න
ප්‍රසංග 7 ගරු ආචාර්ය MLAM හිස්බුල්ලා මහතා කුෂිකර්ම පස්සම්පත්තා ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා
ගරු කතානායකතුමා මහනුව ප්‍රශ්න
පිළිතුරු සභාගත කරන කතාවක්
පාර්ලිමේන්තු ස්ථාර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා
Honorable Speaker, I seek your leave to raise this under 27.2. Sri Lanka not only long ago declared bankrupt, is now struggling to lift itself out of one of the gravest economic crises in our history. With the foreign borrowing space severely restricted, our path to recovery depends almost entirely on exports and merchandise of services. The government has announced a bold target of 36 billion in export earnings by 2030, yet present earnings stands at only US 16.1 billion. This means our exports must then double within just 4 years, a Herculean challenge even in stable global conditions. But the global environment is far from stable. The recent trade tariffs imposed by US President Donald Trump on multiple countries, including development economies like ours, threaten to tighten market access, reduce competitiveness, and potentially erode the earnings of our key export earning sectors. With time running short and risks mounting, this House and the people deserve clear, measurable answers on how the government intends to transform our export performance, diversify markets, conclude meaningful trade agreements, and attract new investments and protect exporters from adverse global trade policies. Accordingly, I wish to ask the Minister of Finance the following. Export roadmap, what is the detailed year-by-year plan to grow exports from US 16 billion in 2024 to US 36 billion in 2030 and the specific milestones set for each sector, major sector? Two, sectorial targets, what are the projected export earnings separately from merchandise, which is apparel, tea, rubber, gems, etc., and services, ICT, BPO, tourism, financial services, logistics, and what policy measures will drive these increases. Three, impact of US tariffs. What are the expected impact, positive or negative, of the newly imposed Trump tariffs on Sri Lanka export earnings? And what countermeasures, bilateral and multilateral, does government intend to pursue to safeguard market access? Honorable Minister, as you know, the 20% is subject to another 10% and 13%. So altogether, there are 38.4% on Sri Lanka taxes has been what has been mentioned by the trade. Four, market diversification and trade agreement. How many new trade agreements or preferential access arrangements will be finalized by 2030? Why are previously signed agreements not yet operational? What countries or regions are being targeted? Is Sri Lanka considered joining any regional trade grouping? Now, Honorable Speaker, the free trade agreement with Singapore, with Thailand, all of them are signed, sealed and delivered and not put into operation. Why is that particular problem? Value addition and competitiveness. What steps are being taken to shift away from raw exports and low-value manufacturing towards high-value products and services capable of withstanding tariff pressures? Six, infrastructure and ease doing business. By when will export critical infrastructure projects such as Trincomalee Harbour, This was mentioned by no other than the President mentioned that the Trincomalee port will be useful in the drive towards the 36 billion exports by 2030. What measures will be taken to improve Sri Lanka's ease of doing business ranking to support exporter investors? 7. SME export promotion. Will the government introduce targeted export financing tax relief or guarantee schemes to enable SMEs and small exporters to scale up and compete internationally? Honourable Minister, as you know, our interest rates are 13% to 20%, while our peer region is from 4% to 10%. Investment mobilization. What levels of local and foreign direct investments are projected between now and 2030? Through which framework, BUI law, Port City law or Companies Act are these investments being mobilized? 9. Incentives for investors. What specific tax incentives, tax holidays, qualifying investment expenditure allowances and concessional lending schemes are being offered to attract investments into export-oriented sectors? 10. Debt and reserve management. Given Sri Lanka's must resume large-scale debt repayments from April 2028, can the government's export and investment drive help to build sufficient foreign reserves in advance? Further, can the Public Debt Management Act ensures exactly this? So that's the answer that I'm asking. Further, can the minister state, one, the level of foreign reserves as at 1st January 2025, and two, the month-by-month accumulation of reserves by Central Bank from January 25 to today? Thank you, Speaker.
Garu Kathanayaka Thumani, me sandaha pilisuru inna mama kalli illa sitina.
Garu Amirtha Nandan Adekkala Nandan Mahata.
நன்றி சபாநாயகர் அவர்களே. நிலைய கட்டளை 27(2) போக்குவரத்து நெடுஞ்சாலைகள் துறைமுகம் மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சும் மற்றும் பாராளுமன்ற சபை முதல்வர் அவர்களை கேட்பதற்கு இலங்கை மன்னார் மற்றும் இந்தியாவின் தமிழ்நாட்டில் உள்ள ராமேஸ்வரம் இடையே நேரடி பயணிகள் கப்பல் சேவை ஆரம்பிக்கும் திட்டம் இரண்டு நாடுகளுக்கிடையிலான பன்னாட்டு சமூக மற்றும் வர்த்தக உறவுகளை வலுப்படுத்தும் முக்கியமான நடவடிக்கையாகும். இந்த சேவை பிராந்திய இணைப்பை மேம்படுத்தி சுற்றுலா வர்த்தகம் மற்றும் மக்கள் இடையிலான உறவுகளை ஊக்குவிக்கும் வகையில் செயற்பட உள்ளது. முதலாவது இலங்கை மன்னார் மற்றும் இந்தியாவின் தமிழ்நாட்டில் உள்ள ராமேஸ்வரம் இடையிலான நேரடி பயணிகள் கப்பல் சேவையை ஆரம்பிக்க திட்டம் அரசாங்கத்துக்கு உள்ளதா மற்றும் இதன் மூலம் பிராந்திய இணைப்பை மேம்படுத்துவதற்கான முயற்சிகள் ஏதாவது உள்ளதா? இரண்டாவது இந்த கப்பல் சேவை பொருளாதார சமூக மற்றும் பாதுகாப்பு தாக்கங்கள் குறித்து எந்த ஒரு சாத்தியக்கூறுகள் அல்லது மதிப்பாய்வு மேற்கொள்ளப்பட்டுள்ளவா? இந்த கப்பல் சேவையை நடைமுறைப்படுத்துவதற்கான காலக்கேடு மற்றும் முன்மொழியப்பட்ட கட்டமைப்பு துறைமுக வளங்கள் மேம்பாடு மற்றும் சுங்க செயல்முறைகள் இவ்வாறு திட்டங்கள் உள்ளன என்பதை அமைச்சு விளக்கமளிப்பார். பயணிகள் பாதுகாப்பு குடியுரிமை மற்றும் இந்திய அதிகாரிகளுடனான இரு நாடுகளுக்கும் இணைந்து செயல்படுவதில் ஏற்படக்கூடிய சவால்களை அரசு எவ்வாறு கையாள திட்டமிட்டிருக்கிறது? இந்த கப்பல் சேவையை வடமாகாண மக்கள் மற்றும் இலங்கை இந்திய இடையிலான பரஸ்பர உறவுகளை ஏற்படுத்தும் நன்மைகள் என நான் கருதுகிறேன். நன்றி.
ගරු සභානායකතුම,
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට ඊළඟ පාර්ලිමේන්තු සතියේදී අදහස් කරනවා.